Garu Sajid Premadas Mantrit.
Sabahavati Tumiyani Bankolotrata Godaganna Darana Utsahayak Hatiyata IMF Ekangatave, Avabodhatave, Givisuma, Sakatchavata Bhajane Karana Avasthave Arambedima අපි කියන්න කැමති විපක්ෂයක් හැටියට 75 වසරක ඉතිහාසය ගැන බොහෝ දෙනා කතා කරන මොහොතක අද අපි සක්වල හුස්ම යන වැඩසටහන් හරහා මේ රටේ රෝහල් පද්ධතිය අධ්‍යාපන පද්ධතිය ඉතාමත්ම ශක්ති සම්පන්න ලෙස ආකාරයට ශක්තිමත් කරන්නට අපි කටයුතු කරලා තිබෙනවා මේ මොහොත වෙන විට රජයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා උපකරණ සහ ඖෂධ පරිත්‍යාග කළා තිබෙනවා විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය. පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරන්නට ලක්ෂ 3392ක් වටිනා බස් රථ පරිත්‍යාග කිරීම කළා තිබෙනවා. සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන තුළින් රජයේ පාසල් 30කට ලක්ෂ 258ක් වටිනා ස්මාර්ට් බෝඩ්ස් කම්පියුටර්ස් ප්‍රින්ටර්ස් යනාදී තොරතුරු තාක්ෂණ උපකරණ අපි පරිත්‍යාග කළා තිබෙනවා ආරම්භයේදීම ඒ සියලුම දත්ත සහ තොරතුරු මම මේ මොහොතේ සියලු දෙනාගේ දැනගැනීම සඳහා සභාගත කරනවා හැන්සාගත කරනවා IMF යෑම නොයෑම මේ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡාවට භාජනය කරනකොට අපි අවබෝධ කරගන්නට ඕන 2019 69 ලක්ෂයක ජනවරමක් ලබාගත්තු රජය පළමුවෙන්ම කරපු දෙයින් තමයි මේ මහා ඛේදවාචකය නිර්මාණය වුණේ ආපු හැටියෙම මේ රටේ ධනකුවේරින්ට රුපියල් බිලියන 600ත් 700ත් අතර බදු සහන ලබා දීලා දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම 12 සිට 8 දක්වා අඩු කරමින් Fitch, Moody's, Standard and Poor කියන ජාත්‍යන්තර ශ්‍රේණිගත ආයතන මේ රටේ රේටින්ග්ස් පහත දමලා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට ඉන්ටර්නැෂනල් කැපිටල් මාකට්ස් වලට තියෙන ප්‍රවේශය අපේ රටට අහිමිවීමත් සමග තමයි මේ මහා ඛේදවාචකයේ නිර්මාණය වුණේ අපි තමයි ඉස්සෙල්ලම IMF එකට යන්න කිව්වේ මොකද හේතුව රටක් හැටියට අපි IMF එකට ගිහිල්ලා යම් යම් අවස්ථාවලදී නිවැරදි ප්‍රතිපත්ති තුළ අපි ගොඩ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තරයේ නිදසුන් තිබෙනවා ගණනාවක්. වේලාසනින්ම මූල්‍ය අර්බුදයකට පෙර IMF එකට ගියොත් රට බේරගන්න පුළුවන් බංකොලොත් භාවයට වැටෙන්නේ නැතුව. හොඳම නිදසුන් තමයි යුක්‍රේනය යුරගුවා ජමයික යන රට වේලාසනින්ම IMF ප්‍රෝග්‍රෑම් එකට ගියා මාස 12-14 ඇතුළත නැවත තිබුණු තැනටම ආවා නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ අද පරක්කු වෙලා IMF එකට ගිහිල්ලා IMF එකම පුරෝකථනය කරනවා 2019 තිබුණු දලදේශීය නිෂ්පාදිතය නැවත ලබා ගන්න පුළුවන් අපට 2028 පමණයි. ඒ කියන්නේ 2019 තත්ත්වයට එන්නට මේ අපි ඉන්න 2023 ඉඳලා තව අවුරුදු 5ක් අපිට බලන් ඉන්න සිද්ධ වෙනවා මේ යන විදිහට. මේ රජය ඉතාමත්ම දුර්වල ආකාරයෙන් IMF එකත් සමග සාකච්ඡා කරේ නෙගෝෂියේට් කරේ දැන් බලන්න ආදායම් වැඩි කරගන්නේ කියලා බදු සූත්‍රයක් ගෙනල්ලා තිබෙනවා. මේ බදු සූත්‍රය දෝෂ සහගතයි. මේ බදු සූත්‍රය වැරදි. මේක වහා වෙනස් කරන්නට ඕන. ආදායම වැඩි කරගන්නට මේ රටේ ජනතාවගේ කරපිට බදුබර පටවන විසඳුම ලබා දෙන්නට මේ රජය බොහොම උනන්දුයි. හැබැයි වචනයක්වත් නැහැ පැන්ඩෝරා පත්‍රිකා තුල සඳහන් වෙලා තිබෙන අන්ත දූෂිත මේ රටේ මහජන දේපල මහජන සම්පත හොරා කාපු ඒ ඩොලර් ටික, ඒ සම්පත් ටික, ඒ මුදල් ටික අපේ රටට නැවත ලබා ගන්නේ කොහොමද? ඒව ගැන කිසිම කතාවක් නැහැ. Stolen Assets Recovery Initiative එකක් ගැන කිසිම කතාවක් නැහැ. අපි බොහොම පැහැදිලිව කියනවා සමගි ජන බලවේග සමගි ජන සන්ධාන රජයක් තුල රටට අහිමි වුණු සම්පත් දීපල ඩොලර් ටික නැවත ලබා ගැනීමේ Stolen Assets Recovery පනතක් Stolen Assets Recovery Management Authority එකක් අපි ස්ථාපනය කරලා අහිමි වුණු හැම රුපියලක්ම හැම ඩොලරයක්ම අපේ රටට අපි ලබා ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශනය කරනවා. දැන් අද ටේබල් කරා දූෂණ මර්ධන දූෂණ විරෝධී පනත. ඒ පනත වර්තමානයටත් අනාගතයටත් බලපාන ලෙස ක්‍රියාත්මක වෙනවා. අපි ඒක තවම දුරටත් පරිශීලනය කරලා වඩාත් නිවැරදිව, වඩාත් ප්‍රශස්තව, වඩාත් ප්‍රබුද්ධව මේ රටේ හොරකම් සම්පූර්ණයෙන්ම නැති කරන තත්ත්වයට ගෙනෙන ආකාරයට අපි ඉදිරිපත් කරන්නට ඕනේ. නමුත් පහුගිය කාලයේ සිදු වුණු දේපල අහිමිවීම, සම්පත් අහිමිවීම, මුදල් අහිමිවීම, ඒ කරපු හොරකම් දූෂණ පිළිබඳව මොකක් අපි රටක් හැටියට කරන්නේ? ඒව ගැන සඳහනක් නැහැ. ඒ සියල්ලක්ම වයිට් වොෂ් කරලා ඒව ගැන කතාවක් නැහැ. පැන්ඩෝරා හොරකම්, සීනිබදු වංචාව, සුදුලූණු වංචාව, පොල්තෙල් වංචාව, ගෑස් වංචාව, ඉන්ධන වංචාව, මේව මොනවද? මේව මූල්‍ය අපරාධ. These are financial crimes. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රටේ සිදුවුණු මූල්‍ය වංචා ගැන කතා කරනවා. විදේශීය අධිකරණ මේ රටේ සිදුවුණු financial crimes ගැන කතා කරනවා. මේ රටේ කිසිම කතාබහක් නැහැ. මේක බරපතල ප්‍රශ්නයක්, බරපතල ගැටලුවක්. දැන් මේ IMF deal එකේ කියලා cost recovery pricing formula කියලා පිරිවැය ආපහු ලබා ගන්න පුළුවන් නිල තීන්දුව කිරීම කියලා කාගේද විදුලි බිල වැඩි කරලා තියෙන්නේ? ඒකක 1.30, ඒකක 1.60, ඒකක 1.90, මේ රටේ 146කට වැඩි විදුලි පාරිභෝගික ප්‍රජාව, සාමාන්‍ය මිනිස්සු, සාමාන්‍ය ජනතාව, පොදු ජනතාව 100%ට 250කින් වැඩි කරලා තිබෙනවා විදුලි බිල. මේකද අත උස්සන්නේ කියන IMF එකඟතාවය? හැමෝම කතා කරනවා ස්ටැබිලයිසේෂන්, ස්ථාවර වීම, ස්ථායීකරණය. නමුත් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නට අනිවාර්යෙන්ම වර්ධනයක් අවශ්‍යයි, ග්‍රෝත් ස්ට්‍රැටජි එකක් අවශ්‍යයි, වර්ධන ක්‍රමෝපායක් අවශ්‍යයි. ඒක ගැන කිසිම සඳහනක් නැහැ. අහස උසට පොලී අනුපාතය නැග්ගලා තිබෙනවා. මේ තරම් ඉහළ මට්ටමකට පොලී අනුපාතය නැග්ග කොහොමද මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත, ස්වයන් රැකියා, ව්‍යාපාර ක්‍රියාත්මක කරන්නේ? 30%, 35% පොලියට ණයක් අරගෙන කොහොමද ව්‍යාපාරයක් කරගෙන යන්නේ? කොහොමද ප්‍රාග්ධනයේ පොලී ගෙවීමුයි ක්‍රියාත්මක කරන්නේ? කොහොමද මේ රටේ ඉදිකිරීම් කර්මාන්තේ ක්‍රියාත්මක කරන්නේ? කොහොමද මේ රටේ නිෂ්පාදන කර්මාන්තේ ක්‍රියාත්මක කරන්නේ? කොහොමද මේ රටේ සංචාරක කර්මාන්තේ ඉදිරියට ගෙන යන්නේ? කොහොමද මේ රටේ new business startups ඇති කරන්නේ? ඇත්ත වශයෙන්ම මේ රජය මේ පොලි අනුපාතය පහත හෙලන්නට ඕන. පොලි අනුපාතය පහත හෙලනකොට තමයි ප්‍රාග්ධන පිරිවැය අඩු වෙන්නේ, cost of capital අඩු වෙන්නේ. cost of capital අඩු වෙනකොට තමයි ව්‍යාපාරවලට ශක්ති සම්පන්නව ව්‍යාපාරය කරගෙන යන්න හැකියාව ලැබෙන්නේ. අපේ රට corruption index එක අතින් ඉහළ මට්ටමක තිබෙන මොහොතක අනිවාර්යෙන්ම anti corruption වැඩපිළිවෙලක් රටේ ජාතික ප්‍රමුඛතාවයේ ඉහළම තලයට ගෙනල්ලා අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ease of doing business index එකේ අපි හොඳ ප්‍රශස්ත තැනක ඉන්නට ඕන. one stop shop එකක් ඇති කරන්නට ඕන. දේශීය විදේශීය ආයෝජකින්ට ෂණිකවම පළදායි ව්‍යාපෘති මේ රටේ ස්ථාපනය කිරීම සඳහා ඉක්මන් අනුමැතිය ලබා දෙන වැඩසටහන. ණය ප්‍රතිව්‍යූහගතකරණය මේ IMF ප්‍රෝග්‍රෑම් එකේ තිබෙනවා. පුන පුනාම මහ බැංකු අධිපතිතුමත් ජනාධිපතිතුමත් මුදල් රාජ්‍ය අමතිතුමත් අපිට කිව්වේ මොකක්ද? දේශීය ණයවලට අත තියන්න හැයි කිව්වා. ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින් වලට අත තියන්න හැයි කිව්වා. නමුත් අද මොකද්ද කරන්නේ? අද මුළු රටම රවට්ටලා පාර්ලිමේන්තුවත් රවට්ටලා දැන් පටන් ගන්න යන්නේ ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින්. පටන් ගන්න යන්නේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහනකින්. එතකොට අපේ රටේ අහිංසක ජනතාවගේ ඉතිරි කිරීම වලට මොකක්ද වෙන්නේ? රටේ බැංකු පද්ධතියට මොකක්ද වෙන්නේ? EPF එකට ETF එකට මොකක්ද වෙන්නේ? ප්‍රොවිඩන්ට් ෆන්ඩ් වලට බාරකාර අරමුදලට අර්ථ සාධකයට මොකක්ද අත්පත්තන ඉරණම? මුළු බැංකු පද්ධතියම අනතුරට වැටෙනව නේද? රජේ පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන හැටියට ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. ඒක අපි පිළිගන්නවා. තවදුරටත් මේ රටේ ජනතාවට බදු ගෙවන්නන්ට පාඩු ලබන ආයතන නඩත්තු කරන්නට බැහැ. හැබැයි අපි ආයතනය පාඩුද ලාභද කොයි එකක්ද වුණත් රටේ ජාතික ආරක්ෂාව ගැනත් හිතලා ජාතික වශයෙන් වැදගත් වූ අංශ ගැන හිතලා කේස් බයි කේස් අප්‍රෝච් එකක් අරගෙන අපි ඒ වැඩපිළිවෙල දියත් කරන්නට ඕන. අපි ලාභ ලබන ආයතන තවදුරටත් ලාභ ලබන ආයතන බවට පත් කරන්නට ඕන. හිත හිතූ මතේට මේ රටේ ජාතික සම්පත තමන්ගේ ගජවිතුරන්ට ක්‍රෝනි කැපිටලිසම් හරහා ක්ලෙප්ටොක්‍රසි එකක් නිර්මාණය කිරීම සඳහා ගජමිතුරු ධනවාදය හරහා වෙන්දේසි කරලා මේක වෙන්දේසිලන්තයක් කිරීම නෙවෙයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන විසඳුම. හැබැයි ඒ වගේම අපි පිළිගන්නට ඕන රාජ්‍ය ආයතනවලට තනිවම ව්‍යාපාර ලාභ ලබන විදිහට ක්‍රියාත්මක කරනවායි කියන හැකියාව නැtei කියන එක අද ලෝකෙම ඔප්පු කරලා තිබෙනවා. අපිට මිශ්‍ර ක්‍රමයකට යන්න පුළුවන්. අපිට පුළුවන් සිංගප්පූරුවේ තෙමෂෙක්, මැලේසියාවේ ඛසානා වැනි ඒ අලුත් ආකෘති නව මොඩල. මම කියන්නේ සිංගප්පූරුවේ මැලේසියාවේ ක්‍රම මේ රටේ ක්‍රියාත්මක කරන්න දෙයි. නමුත් ඒ සාර්ථක වැඩපිළිවෙල තුලින් පාඩම් ඉගෙනගෙන අපිට පුළුවන් අලුත් වැඩපිළිවෙලකට ඉදිරියට යන්නට. රජයකට ව්‍යාපාර කරනවායි කියන එක සුදුසු දෙයක් නෙවෙයි. රජයකට ඒක කරන්න හැකියාවක් නැහැ. හැබැයි පෞද්ගලීකරණය කරන්නන් වාලේ මේ රටේ ලාභ ලබන ආයතන තම තමන්ට හිතුමතේ ගජමිතුරන්ට වෙන්දේසි කරන්නට අලෙවි කරන්නට කටයුතු කරන ඒ හැම ක්‍රමයක්ම ඒ හැම වැඩපිළිවෙලක්ම පරාජය කරන්නට සමග ජන බලවේගය සමග ජන සන්ධානය කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපිට ඇහුණා සෝෂල් සේෆ්ටි නෙට් කියන වචනය සමාජ ආරක්ෂණ දැලගෙන. ඇත්ත වශයෙන්ම මේ රජයට ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් නිර්මාණය කරන්නට බැරි වෙලා තිබෙනවා. මොකද ඒකට හේතුව ඒක දේශපාලනීකරණය වෙලා තිබෙනවා. හොඳට මතක තබා ගන්න. IMF එක, World Bank එක, ADB එක අපිත් එක්කත් ඇවිල්ලා සාකච්ඡා කරා. ඒගොල්ලෝ අහපු අපෙන් ප්‍රශ්නයක්. ඔබලා මේ රටේ අභ්‍යන්තර දේශපාලන තත්ත්වයක් අභ්‍යන්තර ආර්ථික තත්ත්වයක් එකට බද්ධ කරලා සාකච්ඡා කරනවද කියලා. අපි බොහොම පැහැදිලිව කිව්වා කරුණා කරලා දෙක පටවලා ගන්න එන්න එපා. මේ රටේ ආර්ථික ප්‍රශ්නයට උදව් කරන එක IMF එකෙත් World Bank එකෙත් ADB එකෙත් ජාත්‍යන්තරෙත් රටවල් වලත් වගකීම. ඒකයි රටේ අභ්‍යන්තර දේශපාලනයේ පටලෝ ගන්න එන්න එපා. ඒක ලින්ක් කරන්න එපා. ඒක බද්ධ කරන්න එපා. එහෙමයි අපි ජාත්‍යන්තරයට කතා කරේ. නමුත් අපිට තියෙන අභ්‍යන්තර දේශපාලනයේ ප්‍රශ්න ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව අපිට දැඩි විරෝධතාවයන් තිබෙනවා. රාජ්‍ය මර්ධනයේ, රාජ්‍ය ම්ලේච්ඡත්වයේ, රාජ්‍ය ත්‍රස්තවාදයේ පිළිබඳව අපිට බරපතල විවේචන තිබෙනවා. විකාශන අධිකාරී පනත් ගෙනල්ලා මේ රටේ ස්වාධීන මාධ්‍ය, සමාජ මාධ්‍ය, සම්ප්‍රදානුකූල මාධ්‍ය, විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මර්ධනය කරන්නට කටයුතු කිරීම ගැන අපිට බරපතල ප්‍රශ්න තිබෙනවා. ගජමිතුරු ධනවාදය, ලුම්පන් ධනවාදය, කleptocracy එක ගැන අපිට බරපතල ප්‍රශ්න තිබෙනවා. එක්තරා පොලිටිකල් ඔලිගාකී එකක් මේ රටේ ධන සම්පත තමන්ගේ අතට අරගෙන සුපිරි ඩොලර් බිලියන පතියන් බවට පත්වීම ගැන අපට බරපතල ප්‍රශ්න තිබෙනවා. මැතිවරණ කල්දමන බියගලු නිවට ප්‍රතිපත්තිය පිළිබඳව අපට බරපතල ප්‍රශ්න තිබෙනවා. නමුත් මොනම අවස්ථාවකදීවත් ඒ ප්‍රශ්න මුල් කරගෙන මේ රටට ලැබෙන්න තියෙන කිසිම සහනයකට අවහිර කරන්නට සමගි ජන බලවේගයක්, සමගි ජන සන්ධානයක් විපක්ෂයේ අපේ කණ්ඩායම් සූදානම් නැතේ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. හැබැයි එකක් කියන්නට ඕන. අපිට අහන්නට ලැබෙනවා සමාජ ආරක්ෂණ වැඩසටහනේ නාමෙන් විවිධ තැන්වල සහන ලබා දෙන්නට යන්නේ කවුද? රජය නියෝජනය කරන මන්ත්‍රීවරු, පළාත් පාලන අපේක්ෂකවරු. එකක් මතක තියාගන්න, ඒවට අපි ඉදිරියට යන්නේ නැහැ. එහෙම ජනතාවට ලැබිය යුතු සහන ලබා දීම දේශපාලනීකරණයට ලක් කරොත් අනිවාර්යෙන්ම ඒවට විරුද්ධව අපි ජාත්‍යන්තරයට යන්නට සූදානම්. ඒක හොඳට අවබෝධ කරගන්න. අපි මේ රටේ සැබෑ දේශප්‍රේමීත්වයේ, සැබෑ ජාතිහිතයිශීත්වයේ, සැබෑ දේශමාමකත්වයේ හැටියට හඳුන්වන්නේ රජයේ ක්‍රියාත්මක කරන ආගම්වාදයේ, ජාතිවාදයේ නොව අපි විශ්වාස කරන සද් ජාතිකත්වයයි ශ්‍රී ලාංකිකත්වයයි. එනිසා විශේෂයෙන්ම අවසාන වශයෙන් මම කියන්න කැමති, අපි තමයි IMF එකට යන්න කිව්වේ. හැබැයි දෛවයේ සරදම මොකක්ද? අපි IMF එකට යන්නේ කිව්වා රජයට ලැබුණු වරම IMF එකට නොයා සිටින්න. සෞභාග්‍යයේ වරම උපයෝගී කරගෙන ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා IMF වැඩසටහනෙන් ඉවත් වෙලා එදා 2020 මුල් භාගයේ රටට ලැබෙන්න තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 100කුත් ආපහු හරවලා යවලා අද ඒ කියපු කරපු දේවල් වමාර වමාර අනුභව කරන තත්ත්වයට අද රජයට පැමිණෙන්න සිද්ධ වුණා. මම උපදේශක් දෙන්න කැමතියි. සාර්ථකව IMF එකට ගිහිල්ලා කටයුතු කරපු අවස්ථාවක් තිබෙනවා. ඒ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සමයේ ඔහුත් IMF එකට ගියා. 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට නිලැඳුම දුන්නා. නිලැඳුම කැපුවේ නැහැ. 43 ලක්ෂයක් දූ දරුවන්ට පාසල් දූ දරුවන්ට දිවාහාරය දුන්නා. දිවාහාරය කැපුවේ නැහැ. නිවාස ලක්ෂය, දස ලක්ෂය, 15 ලක්ෂය වැඩසටහන් ක්‍රියාත්මක කරා. ඒව නතර කරේ නැහැ. ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කරා. ඒක ක්‍රියාත්මක කරනකොට සුද්ධියන්ට ප්‍රේමදාස ගමේ කොල්ල කෙල්ල ලව්වලා යට ඇඳුම් මස්සනවයි කියලා කිව්වා. අද ඇඟලුම් ශේෂ්ත්‍රය ගැන කොහොමද කතාව? මේ හුස්ම ටිකත් ලැබෙන්නේ මේ ඇඟලුම් ශේෂ්ත්‍රයෙන් ලැබෙන විදේශ විනිමය නිසා. අද කතා කරන්නේ තොරතුරු තාක්ෂණ අපනයන ගැන. අද කතා කරන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, virtual reality, augmented reality, robotics ඒව ගැන. අද කතා කරන්නේ එකම එක අපනයනයයි. ඒ තමයි රිලා අපනයනය. රිලා අපනයනය තමයි දැන් මේ රජයට තියෙන එකම විසඳුම. ඒ නිසා විශේෂයෙන්ම IMF එකත් එක්ක වැඩ කටයුතු කරනකොට ඒ ප්‍රේමදාස මොඩලේ වැදගත් කියන එක මම මතක් කරන්නට කැමතියි. විශේෂයෙන්ම අද මේ රජය වන්වේ මාර්ගයක යන්නේ. මේක පැත්තකට යන්නේ මේ IMF ඩීල් එක හරහා. මොකද්ද? ජනතාවගේ කරපිට අසහනය, පීඩනය, දුක, කඳුල, වේදනාව, කනගාටුව, තෙරපීම මේ රටේ ජනතාව සම්පූර්ණයෙන්ම නැතිබංග කිරීම මේ IMF ඩීල් එකේ දුර්දාන්ත ප්‍රතිපත්ති තුල අඩංගු වෙලා තිබෙනවා. IMF එකට ගියේ එක හරි. හැබැයි නෙගෝෂියේට් කරලා ලබාගත්තු විසඳුම් ටික වැරදි. ඒ නිසා මම කියනවා මේ රජයට වහාම නැවත නැවතත් මේ IMF පොලිසිස් දිහා බලලා සූදානම් වෙන්න ඉතාමත් ඉක්මනින් IMF එකත් එක්ක මේ සියල්ලක්ම රීනෙගෝෂියේට් කරන්න, ආපහු නෙගෝෂියේට් කරන්න, මිනිසුන්ගේ පැත්තෙන් නෙගෝෂියේට් කරන්න, ජනතාවගේ පැත්තෙන් නෙගෝෂියේට් කරන්න, පොඩි මිනිහගේ පැත්තෙන් නෙගෝෂියේට් කරන්න මේ රටේ අම්මලා දූ දරුවන් තාත්තලා දෙමව්පියන් ආච්චිලා සීයලා සහෝදර සහෝදරියන් කාරුණ්‍ය මේ රටේ ජන සමාජය වෙනුවෙන් නැවතත් වරක් රීනෙගෝෂියේට් කරන්න කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. හැබැයි අපිට පේන්න තියෙන්නේ මේ රජය කරන්නේ ෆිෂින් එක්ස්පෙඩිෂන් එකක්. බිලීබා ගැනීමේ ව්‍යාපෘතියක ක්‍රියාත්මක වෙනවා. ඒ අය පෙන්නනවා, ඒ අය වීසි කරනවා. ඇමති කටු එක් එක්කෙනාට සූප්පු කරන්නට එක එක දේවල් ප්‍රදර්ශනය කරනවා. මං එකක් කියන්න කැමති, සමගි ජන බලවේගෙන්වත්, සමගි ජන සන්ධානයෙන්වත්, මේ විපක්ෂෙන්වත් එකඳු පුද්ගලයෙක්වත් මේ දුර්දාන්ත නින්දිත කුජීත රජයත් එක්ක එකතු වෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඉන්න යම් කොට්ටාසයක් අනාගතයේදී විපක්ෂයට එනවයි කියන අනාවැකිය මම කියන්නට කැමතියි. ඒ නිසා මට පෙර කතා කරපු කතිකයෙක් කිව්වා වගකීම බාරගත්තේ නැහැ කියලා. කේන්දර බැලුවයි කියලා. කේන්දර නම් බැලුවේ නැහැ. වගකීම බාරගත්තොත් වැඩ කරන්න ඉන්න ග්‍රහයෝ 134 දිහා මම බැලුවා. මේ රට විනාශ කරපු, මේ රට කාබාසිනියා කරපු, මේ රට හොරා කාපු, මේ රට වංචා කරපු, ඩොලර් හොරකම් කරපු, විකුණපු, තුට්ටු දෙකට වෙන්දේසි කරපු, පවුල් පාලනයක් වෙනුවෙන් රාජපක්ෂල ළඟට ගිහිල්ලා ධන ගහපු, රාජපක්ෂලගේ සෙරපු ලෙවකාපු ඒ කුජීත ග්‍රහයෝ 134 දිහා බැලුවම රජයක් පිහිටවනවා නෙවෙයි, වමාරන්න හිතෙන්නේ, වමනේ දාන්න හිතෙන්නේ. ඒකයි මට කියන්න තියෙන්නේ. මම අවසාන වශයෙන් කියන්න කැමතියි මෙන්න මේ කාරණාව. දෙවෙනි ලෝක සංග්‍රාමය ක්‍රියාත්මක වුණු කාලය තුල හිට්ලර්ගේ නාත්සි ජර්මනියේ ජුවිෂ් යයි හැඳුන්වූ කණ්ඩායම යුදෙව්වන් දස ලක්ෂ ගණනින් ඝාතනය කරන්නට කටයුතු කරා. වෝ ක්‍රයිම්ස් ක්‍රියාත්මක කරා, යුද අපරාධ ක්‍රියාත්මක කරා. අවසානයේ මොකද වුණේ? නියුරම්බර්ග් ට්‍රයල්ස් කියලා අධිකරණ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරා. පිටරටවල් වල හැංගිලා හිටපු යුද අපරාධ කරපු අයිෂ්මන් වගේ කට්ටියව නියුරම්බර්ග් ට්‍රයල්ස් වලට ගෙනල්ලා ඒ කරපු මහා මිනිස් ඝාතනයට ඒ අයට අධිකරණය හමුවේ නීතිය හමුවේ පෙනී සිටින්න සිද්ධ වුණා. අපි පොරොන්දු වෙනවා මේ රටේ ඩොලර් හොරා කාපු, සම්පත් හොරා කාපු, රාජ්‍ය දේපල රාජ්‍ය සම්පත් විනාශ කරපු, පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිදරව් වෙන ඒ ඩොලර් හොරකමට සම්බන්ධ සියලුම දෙනා මෙරට හෝ පිටරට හෝ වේවා සමගි ජන බලවේග රජයක්, සමගි ජන සන්ධාන රජයක් තුළ ඔබ සිටින්නේ ලෝකයේ කුමන රටකද? අපි ඔබ පසුපස ලුහුබැන ඇවිල්ලා මේ රටට ගෙනල්ලා, මේ රටේ නීතිය හමුවට ගෙනල්ලා, මේ රටට අහිමි වුණු හැම රුපියලක්ම, හැම සතයක්ම, හැම ඩොලරයක්ම, හැම පවුමක්ම, හැම යුරෝවක්ම මේ රටට නැමතත් වරක් ලබාගෙන මේ රටේ ජනතාවගේ කරපිට රාජ්‍ය ආදායම වැඩි කිරීමේ නාමෙන් බදු පටවනවා වෙනුවට ඒ අහිමි වුණු සම්පත් මේ රටේ ජාතික සම්පත් අරමුදලකට නැෂනල් වෙල්ත් ෆන්ඩ් එකකට ස්ථාපනය කරලා වර්තමාන පරපුරත් මතු පරපුරටත් ශක්ති සම්පන්න, සෞභාග්‍ය සම්පන්න හැම අතකින්ම පොහොසත් මාතෘභූමියක් බිහි කරන්නට අපේ රජය අනිවාර්යෙන්ම අපකැප වෙලා වැඩ කටයුතු කරනවා. ජනාධිපතිවරයාගේ අවසාන ප්‍රකාශයට මම කියන්න කැමතියි, ඔහු කිව්වා ඔහු හිතනවයි කියලා සමගි ජන බලවේගයත් ඔහුත් එක්ක ගනුදෙනු කරනවා, ඔහුත් එක්ක ගමන් කරනවායි කියලා. මම එකක් කියන්න කැමතියි, සමගි ජන බලවේගේ කිසිම කෙනෙක් සූදානම් නැහැ රට විනාශ කරපු රාජපක්ෂ කල්ලිය එක්කත්, රාජපක්ෂ කල්ලියට මුක්කු ගහන කණ්ඩායමත් එක්ක බැඳෙන්නට කිසිසේත්ම සූදානමක් නැහැ. වගකීම් බාරගන්න සූදානම්, වගකීම් අපි බාරගන්නේ ජනවරමක් සමගයි කියන එක ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලබා දුන් ඔබතුමියට මගේ ස්තුතිය පුද කරනවා.
බොහොම ස්තුතියි මහින්ද අමරවීර මහත්මයා. ඔබට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපේ පාර්ලිමේන්තුවේ රටේ විපක්ෂ නායකතුමාගේ කතාවෙන් පස්සේ තමයි මට කතා කරන්න ලැබුණේ. මන් දන්නේ කොහොම මේවට උත්තර දෙනවද කියලා. මන් දන්නේ මේ ඇත්තටම විපක්ෂ නායකතුමාගෙන් අපි බලාපොරොත්තු වුණේ මීට වඩා ප්‍රබුද්ධ විදියේ හරවත් කතාවක්. නමුත් එතුමත් කතා කරේ අර වෙනසක් නැහැ බැලුවම එතුමා රට හදන්න යන්නේත් ඔබතුමියගේ පක්ෂ නායකතුමා ඔබතුමියලා කතා කරන කාරණේම මුල් කරගෙන තමයි. ඒ කියන්නේ මේ හොරකම් කරපු ඩොලර් ගෙනල්ලා, හොරකම් කරපු යුරෝ ගෙනල්ලා, පවුම් ගෙනල්ලා රට හදන එකක් ගැන තමයි අනුරකුමාර මැතිතුමත් නිරන්තරයෙන්ම වේදිකාවේ කිව්වේ. ඒක කොපි කරලා දැන් විපක්ෂ නායකතුමත් කියන්නේ මේ රට හදන්න යන්නේ මේ ගෙනල්ලා, ඩොලර් ගෙනල්ලා, ෆන්ඩ් එකක් හදලා මේ තමයි කියන්නේ. මේක හරි ලස්සන කතා. මේවා අපි අහන්නේ අද ඊයේ නෙමෙයි, 1994 ඔය වගේ කතා කිව්වා. ගෝල්ඩ් ෆේස් එකට ගෙනල්ලා පට්ට ගහනවයි කියලා කිව්වා. මේවා කියනවා තමයි ඒ වෙලාවල් වල නායකයෝ කියන. ඊට පස්සෙත් කිව්වා 2015 ඒ වගේව කිව්වා, හැම වෙලාවෙම කිව්වා, විවිධ උත්සාහයන් දැරුවා. හැබැයි ගෙනාපු හොරෙකුත් නැහැ, ගෙනාපු සල්ලිත් නැහැ, මොනම රජයකටවත් ඒක කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අනිත් එක එතුමා කිව්වා මේ ප්‍රේමදාස යුගයක් ගැන තමයි එතුමා හැම වෙලාවෙම කියන්නේ. ඒ දවස්වල හොඳටම සාර්ථක වුණා කියලා. ඒ සාර්ථක වුණා නම් මේ එක සැරේටද මේ රට මේ බංකොලොත් උනේ? මේ අවුරුද්දක් දෙකක් ඇතුළත මේ රට අවුරුදු 75ක් පාලනය කරපු හැමෝම මේකට වග කියන්න වෙනවා. ඒක අපි කවුරුවත් අපි කාටවත් මේකෙන් බැහැර වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ පාලනේ වැරදි නිසා තමයි මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. දැයි වගේම සාර්ථකම අවස්ථාව ඒ කාලේ කිව්වා ප්‍රේමදාසියුගේ තමයි කිව්වා IMF එකට ගියේ ගිහිල්ලා දිවාහාරය දුන්නා කිව්වා නිල ඇඳුම් දුන්නා කිව්වා මේ දෙන දේවල් නිසාවෙන් රට දියුණුවනාද සමෘද්ධිය දුන්නා මේවා දුන්නා මේ ජනසවිය දුන්නා මේවා රට දියුණුව වෙලා තියෙනවද එහෙමනම් ඉතින් කොච්චර දේවල් දීලා තියෙනවද හැම ආණ්ඩුවම කරන්නේ ඡන්දයක් එනකොට දෙන දේවල් ගැන කතා කරනවා දෙන දේවල් ගැන කතා කරලා ඡන්දය අරගෙන ඒවා දෙන්නත් යනවා දෙන්න කියලා රට බංකොලොත් වෙනවා දැන් අදත් වෙලාදී දැන් මේ 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 ආණ්ඩුවටත් එහෙමනම් කියන්න පුළුවන් IMF එකත් එක්ක ගිවිසුම අස්සම් කරා කියලා ඒ කිසිම දෙන දෙයක් නවත්ත ගත්තේ නැහැ දැන් හාල් බෙදිල්ලකුත් කරා ලක්ෂ 29කට හාල් දුන්නා දැන් සමෘද්ධිය දෙනවා රුපියල් 15000 දක්වා දෙනවා 2500 ඉඳලා වැඩි කරලා ඒ දෙන දේවල් ටික නවත්තන්නේ නැහැ IMF එකත් එක්ක ඇග්‍රීමන්ට් එකකට ගියා කියලා ඒක නවත්තන්නේ නැහැ ගොවියට රුපියල් 20000 ගානේ හෙක්ටයාර් එකකට හෙක්ටයාර් දෙකක් නම් 40000 ගානේ සහනාධාරය දෙනවා IMF එකට ගියා කියලා ඒව නවත්තුවේ නැහැ මේකක්වත් සහනාධාර දීම නවත්තගෙන ඒ කටයුතු කරනව නෙමෙයි හැබැයි මේ සහනාධාර දුන්නා කියලාම රටක් දියුණු වෙනවද කියන එක පිළිබඳව අපි ආයේ ආපස්සට හැරිලා කල්පනා කරන්න ඕන දැන් එතුමා දිගින් දිගටම කිව්වා මේ වංචා දූෂණ පිළිබඳව මේක හොඳයි අපිත් මේක හැමදාම කියන ඒ නිසා තමයි දැන් දූෂණ විරෝධී පනතක් ඉදිරිපත් කළා තියෙනවා මේකට සහයෝගය ලබා දුන්නම මම හිතන්නේ මේක ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න මට්ටමට සකස් කළා තියෙනවා කියලා කියනවා අපිත් තාම තව ටිකක් අපි අධ්‍යයනය කරන්න ඕන මේ වගේ දෙයක් සිද්ධ වෙනවා නම් ඒක තමයි තමුන්නාන්සලට කරන්න තියෙන්නේ ඒක තවාඩු පාඩු තියෙනවා නම් එකතු කරා දැන් ඔබතුමාලා ආවා කියලා මහා විශාල ආයතයක් ගේන්න නැහැ දැන් මේ ආණ්ඩුවතුලින් මේක කරගන්න පුළුවන් අපි අමතක කරන්න හොඳ නැහැ මේ රජයේ බාර ගන්න අවස්ථාව වෙනකොට තිබුණු தත්ත්වය දැන් ඔබතුමා කිව්වා ඔබතුමා මේක බාරගත්තේ නැත්තේ ඉන්නේ 134 දිහා බල්ලා කියලා මම ඒක දිගට බාර ගන්න කතාව කියන්නේ යන්නේ නැහැ එහෙමනම් ඔබතුමා ආයි ලියුමක් ලිව්වේ ඇයි බාර ගන්න කැමතියි කියලා ඔබතුමා ලියුමක් ලිව්වනේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ අගමැතිකම බාර ගන්නවා කියලා කිව්වට පස්සේ මැසේජ් එක ආවම ඔබතුමා ලියුමක් ලියලා එවනවා මම බාර ගන්න කැමතියි කියලා එතකොට ඒ 134 අයින් කළා දේ බාර ගන්න යන ඒත් 134 නේ මේ 225 න් ආණ්ඩු කරන්න තමයි ඔබතුමා බාර ගන්න ගියේ එහෙසා මේක බොරුවට අර කන්න උනාම තලගොයා කබර ගොයා කරන්න කබර ගොයා තලගොයා කරන්න වගේ මේක එහෙම යන්න පුළුවන් දෙයක් නෑ මේක හරි විදියට කතා කරන්න ඕන ඒ වගේම මම හිතන්නේ විපක්ෂ නායකතුමා වුණාම ඊට වැඩිය සාර්ථක කතාවක් තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන වැඩපිළික් එක්ක විවේචනය කරන්න පුළුවන් අඩුපාඩු පෙන්වලා දෙන්න පුළුවන් ඔබතුමා දන්නවා එදා මේ වෙලාව එදා අරගලයක් නිර්මාණය වුණා ඒ වෙලාවේ තිබුණු තත්ත්වය රටේ කොහොමද දන්න ඒ නිර්මාණය වෙන්න හේතුවක් දන්න ගොවියට පොර ටික තිබුණේ නෑ තෙල් ටික ගන්න දවස් ගණන් හිටියා 20-30 මැරලා ගියා ගෑස් ටිකක් ගන්න පුළුවන් කමක් තිබුණේ නෑ මිනිස්සු මැරෙන්න ගත්තා ඒවයි ගිල්ල පෝලිං වල විදුලිය තියෙන වෙලාවට වැඩිය කපන වෙලාව වැඩි මිනිස්සු අහන්න ගත්තා තියෙන වෙලාව විතරක් කියපල්ලා කපන වෙලාව නැතුව කියලා මේ වගේ තත්ත්වයක් මැදේ තමයි මේ රට බාර ගන්න සිද්ධ වුණේ වර්තමාන ජනාධිපතිතුමාට ඒ වගේම ඒ වෙලාවේ තිබුණු තත්ත්වය මන්ත්‍රීවරයෙක් මහපාරේ මරලා දාන ඒ වගේම විපක්ෂ නායකතුමාට ගෝල් ෆේස් එකට ගියාම තඩි බෑවා එතුමා දුවලා ගිහිල්ලා ජීප් එකකට නැග්ගේ ඉරාන් මන්ත්‍රීතුමා ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා මීටර් 100 දුවන්න දක්ෂෙක් බව එදා පෙන්නල දුන්නේ එදා දුවලා ගිහිල්ලා බේරුනේ ඒ වගේම තමයි ඒ වෙලාවේ කවුරුවත් තේරුවේ නැහැ මේ 225 න් හොඳයි නරකයි කියලා තෝරපු කෙනෙක් නැහනේ ඒ 225 ඔක්කොටම හැංගිලා ඉන්න උනේ ආය අවංකව කියන්න ඕනේ මේ කවුරුත් ඇවිල්ලා එලිපිට මහපාරේ බැස්සේ නැහැ විපක්ෂේද ආණ්ඩු පක්ෂේද කියලා නැහැ ඔක්කොම කට්ටිය ලොකු වාහන තියාගෙන පොඩි වාහන වලින් ගියේ හැංගිලා හිටියේ තැන් තැන් වල හැමෝම ආණ්ඩුවද විරුද්ධ පක්ෂේද කියලා නැහැ ඒකනේ මම කිව්වේ විපක්ෂ නායකතුමාට ගහනවා අනිත් මන්ත්‍රීතුමන්ලට ගහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වැඩියම විරුද්ධව කතා කර කුමාර වෙල්ගම්මන්තුමා කොච්චර අමාරුවෙන්ද ජීවිතේ බේරගත් මල්ලා දාන්න ගියේ ඊළඟට මේ විපක්ෂේම ඉන්න මන්ත්‍රීවරු කී දෙනෙක්ගේ ගෙවල් ගිනි තිව්වද විපක්ෂේ ඉන්නේ ඒ වෙලාව අපි අපේ අපිත් ඒ වෙලාව හිටියේ විරුද්ධ පක්ෂේ හිටියේ අපිත් මන්ත්‍රීගම් වල හිටියේ අපේ ගෙවල් බේරගත්ත කොච්චර ගමේ මිනිස්සු එකතු වුණේ නැත්නම් අපේ ගෙවලුත් ඉවරයි මෙහා පැත්තේ ඉන්නවද මිඳුසානායක මන්ත්‍රීතුමා එතුමා ඒ වෙලාවේ මේ ආණ්ඩුවේ නෙමෙයි හිටියේ විරුද්ධ පක්ෂේ එතුමාගේ ගේ ගිනි තියලා දැම්ම ඒ වෙලාවේ ආණ්ඩුවේද විරුද්ධ පක්ෂේද කියලා නැහැ විමල් විරංශ මහත්මයාගේ පක්ෂෙත් මම ඉඳන්නේ මන්ත්‍රීතුමෙකුට මම දැක්කා මේ ලොකු බරපතල ප්‍රහාරයක් එල්ල කරන්න සූදානමක් තිබුණා. මගේ මතක හැටියට ජයන්ත මන්ත්‍රීතුමා වෙන්න ඕන. සමරවීර මන්ත්‍රීතුමා වෙන්න ඕන. ඒ වගේ බේරුවේ නැහැ කවුරුවත්. කවුරුවත් බේරුවේ නැහැ. කාටත් විරුද්ධව තමයි 225ට විරුද්ධව තමයි මේ අරගලිය නිර්මාණය වුණේ. ඉතින් ඒක අද පාලනය කළා යම් මට්ටමකට රට ඇවිල්ලා තියෙනවා. අපි කියන්නේ නැහැ මේ දැන් සුකුවිත මුද්දිත වෙලා අංග සම්පූර්ණයි දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ කියන්නේ නැහැ. දැන් යන්තම් හුස්ම ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. හැබැයි මේක තව ඉස්සරහට ගෙනියන්න අවශ්‍යයි. ඒ ගෙනියන්න නම් අපි 225 ජනාධිපතිතුමා කිව්වේ මේ 225ම අපි ආණ්ඩුවම රජයේ බවට පත් කරගමු කියලා. දැන් ඔබතුමා කිව්වා සහන බෙදෙන එකට ආණ්ඩුවේ මන්ත්‍රීවරු යනවා. ඒවට අපි ඉඩ තියන්නේ නැහැ කියලා. මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමා කිව්වා. මමත් කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට ඉල්ලීමක් කරා. ඔබතුමාලට ලිඛිතව ඉල්ලීමක් කළා තියෙනවා. ඇවිල්ලා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ටික බාරගන්න මන්ත්‍රීවරු හැම එක්කෙනාම බාරගන්න. එතකොට බාරගෙන ගිහිල්ලා ඒ හාල් බෙදෙන එක ඕනනම් බෙදන්න, බෙදුවත් නැතත් කමක් නැහැ. එතන අඩුපාඩු වෙනවද බලන්න. පෝර බෙදෙන එකේ අඩුපාඩුවක් වෙනවද බලන්න. තව මොන හරි ජනතාවට සහන දෙන ඒවායි අතපසු වීම අඩුපාඩු තියෙනවද, වංචා දූෂණ තියෙනවද බලන්න කියලා වගකීම හැම මන්ත්‍රීවරයෙකුටම බාර දෙන්න සූදානමින් අදත් ඉන්නවා. එහෙම ගියා නම් ඉවරයි. දැන් කවුරු හරි මන්ත්‍රීවරයෙක් ගිහිල්ලා බෙදෙන එක වලක්වන්න යනවට වැඩිය මේක තමයි කරන්න ඕන. නමුත් ඒකට උත්තර කරන්නේ නැතුව දැන් කියනවා මේවට ඉඩ දෙන්නේ නැහැ කියලා. අපිට එහෙම බෙදීමේ අවශ්‍යතාවයක් නෙමෙයි. ඒ නිසා අපි මේ රට තිබුණු තත්ත්වය ඔබ දන්නවා. මේ IMF එකෙන් ලැබෙන ඩොලර් බිලියන් 3න් මේ රට මේ ඉස්සරහට ගෙනියන්න බැරි වෙයි. හැබැයි අද ඒක නිසා විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. අපිට එදා පෝර ටික ගන්න උනේ වැඩි මිලට. මොකද අපිට පෝර ගන්න LC ඕපන් කරන්න බැරි වුණා. අපේ බැංකු බිලි ගන්නෙ නැහැ. අපිට ණයට මේ ලෝක බැංකු ණය යටතේ ලැබුණු මුදලට අපිට පෝර ගන්න සිද්ධ වුණේ ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙන්නේ නැහැ. 15000 බෙද තමයි ගෙනත් දුන්නේ. 15000ක් ගෙනත් වෙනවා මෙට්‍රික් ටොන්. ඒක සල්ලි ගන්න ආයේ 15000ක් ගේන. එහෙම තමයි ටෙන්ඩර් කරුවා ඉදිරිපත් වුණේ. මොකද සල්ලි ගන්න බැරි වෙයි කියලා අපේ රටට බයක් තිබුණා. ඒක වැඩි මිලට ගිය ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙන්නේ 4යි 3 දෙනයි 5 දෙනයි ඒ වගේ තමයි ටෙන්ඩර් එකක් දැම්මා. දැන් මේ සැරේ ටෙන්ඩර් එකක් දැම්මා. ආයෙත් 14ක්ද 16ක්ද දෙන්නේ. ඒ නිසා අඩුම මිලකටත් එනවා තරංකාරී වෙනවා.
ගරු ඇමතිතුමා තව විනාඩි 2යි.
ඉතින් මේ නිසා අද වෙනකොට යම් මට්ටමක මේ සහනයන් රටේ ජනතාවට එන්න පටන් ගන්නවා. දැන් තරංකාරීව අපේ ටෙන්ඩර් වලට ඉදිරිපත් වෙනවා. ඒ වගේම අද සංචාරක ව්‍යාපාරේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම විදේශ ආයෝජන එන්න පටන් අරගෙන තියෙනවා. ඔබතුමා කිව්ව වන් ස්ටොප් ෂොප් පිළිබඳව ඒක අපි කැමතියි. අපිත් විශ්වාස කරන්නේ ආයෝජකෙක් ආම හතරතේ යන්නේ නැතුව පහසුවෙන් මේ කටයුතු කරගන්න වාතාවරණයක් හදන්න ඕන. ඔබතුමා කිව්ව ඒ කාරණාවලට අපි එකඟතාවය තියෙන ওই සමහර කාරණා පිළිබඳව ගැටලුවක් නැහැ. ඒ වගේම ඔබතුමා කිව්වා පොලිය සම්බන්ධව ඒක පිළිබඳව මම දැන් මුදල් රාජ්‍ය අමාත්‍යතුමාත් තියෙනවා. අපි කවුරුත් මේක දන්න දෙයක් තමයි. පොලිය අඩු කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕන. දැන් ඉස්සරහට මේ රට යම් මට්ටමකට හොඳ වෙනකොට මේ පොලිය ප්‍රතිශතය මීට වඩා අඩු වේ. ඒ වගේම බදු මීට වඩා අඩු කරයි. ඒ වගේම විදුලි බිලත් යම් මට්ටමකට අඩු වීමක් එයි. ඉන්ධන මිල එකවරක් අඩු කරා. තව ලෝක වෙළඳපොලේ මිල අඩු වෙනවනම් අපේ ඩොලර් එක ශක්තිමත් වෙනවනම් අපිට ආයෙ ඉන්ධන මිලත් අඩු කරගන්න පුළුවන්. ඒ වගේ මේ සහන ටික ලබා ගන්න නම් අපි කණ්ඩායම් විදියට එකට ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපේ රටේ ඩොලරේ වන්න එපා. ඈ අපේ රටේ විදේශ ශ්‍රමිකයන්ට ඒවා තියාගන්න එහෙම කීකී ඉන්නේ නැතුව කවුරු සාමූහිකව මේ බංකොලොත් වෙච්ච රට ඉස්සරහට ගෙනියන්න මැදිහත් වුණොත් හොඳ වාතාවරණයක් එනවා. ඒක අපේ රටේ ජනතාවට තමයි ඒකේ ප්‍රතිඵලය. ඡන්ද ගැන ප්‍රශ්නයක් නැහැ. ඡන්දෙදි වෙන් වෙලා ඡන්ද කරන්න පුළුවන්. දැවතුමාලා ඡන්ද ගැනනේ නිරන්තරයෙන්ම කියන්නේ හැමදාම ඡන්ද දියන්න කියලා. මම එකක් කියන්නම්. ඔය මොන දේ කතා
කරා අවසන් කරන්න ගරු එමෙ
මොන දේ කතා කරත් ඔය එකම පක්ෂයකටවත් 130ක් ඡන්ද ගන්න පුළුවන් පක්ෂයක් නැහැ. අද ඕන සමීක්ෂණයකින් හොයලා බලන්න. අපිත් ඒව කළා බල්ලා තියෙනවා. අපිත් හොයලා බල්ලා තියෙනවා. වැඩි දෙනෙක් අද තීන්දු කළා නැහැ කාටද ඡන්ද දෙන්නේ කියලා. 130ක් එකම පක්ෂයකටවත් නැහැ. ඒ නිසා ඡන්ද ගැන කතා කරා කයිවාරු ගැහුවා කියලා ඒ කාටවත් එහෙම ශක්තියක් නැහැ. මිනිසුන්ට ඕන ඡන්දේ නෙමෙයි. මිනිසුන්ට ඕන ජීවත් වෙන්න. මිනිසුන්ට ඕන නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගන්න. එදා වේල හම්බ කරගන්න තියෙන බාධා ඉවත් කරගන්න. ගොවියට ඕන පෝර ටික අපි ඒව ලබා දීලා තියෙනවා. අද වෙනකොට මඩ පෝර ටික නොමිල දෙනවා. ඊළඟට අනිත් පෝරවල මිල අඩු කරලා දෙනවා. ඒ වගේම පෝර ටික ගන්න සල්ලි දෙනවා. ගොවිය බලාපොරොත්තු වෙන්නේ මේ දේවල්. ඒ වගේම ඒ අයට තව අවශ්‍යතා තියෙනවා. අන්නේ අයගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න ඕන. දීවරයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඕන. ඒ වගේම රැකියාවල ඉන්න අයට අපි දන්නවා ප්‍රශ්න තියෙනවා. අන්නේ අයට උදව් කරන්න ඕනේ. ඒකටයි සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාවය. ඒ සඳහා තමයි කිව්වේ මේ 225ම එකතු වෙලා අපි එකට වැඩ කරන්න ගමු කියන ආරාධනය කරේ. ඒ වෙනුවෙන් සාධනීය විදියට කටයුතු කරයි කියන විශ්වාසය අපතුල තියෙන්නේ. විපක්ෂ නායකතුමා හතර සැරයක් විතර කිව්වා මන්ත්‍රීවරු යන්නේ නැහැ කියලා. ඒක ඉතින් බලා ගන්න පුළුවන් යනවද නැද්ද කියන එක පිළිබඳව ඔබතුමා කියන තරමේ හැටියටම අපිට පේනවා අර්බුදයක් තියෙනවා කියලා. මන්ත්‍රීවරු කතා කර පැත්තක
නායක
යන්නේ නැහැ කියලා කියන නිසායි අපිට තියෙනවා පේනවා අර්බුදේ කොහොමනත් අපිට එහෙම එනවද නැද්ද කියන එක නෙමෙයි. මේ 225ම එකට එකතු වෙලා මේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගන්න එකතු වෙන්නේ කියන ආරාධනය කරමින් මානිනව ස්තුතියි.
මි ස්තුති ඔනරබල් ගෝවින්දන් කරුණාකරන් you have 13 minutes. Yes, you have a point of order.
අපි දැනගන්න. ඇමතුමනි ඔබතුමා කිව්වා මේ බණ්ඩිපොහොර ටික නොමිලේ දෙනවා කියලා MOP ටික. එතකොට එහෙම නොමිලේ දෙනවද නැත්නම් අර 20000න් ඒක කවර් කරගන්න ඕනද? TSP නම් නොමිලේ හම්බුණා ඇමරිකන් ආධාරයට හම්බෙච්ච ටික.
Point of order එකක් නෙවෙයි ඉක්මනට උත්තර දෙන්න අන්තිතුමා.
Point of order එකක් නෙමෙයි. ඇත්තටම මේ වුණත් මම උත්තර දෙනවා. මඩපොහොර ටික නොමිලේ දීලා තියෙනවා. ඊළඟට යූරියාත් අපි සහනාධාර මිලකට දෙනවා. ඒ වගේම බණ්ඩිපොහොර අපි රුපියල් 4500කින් ගිවතාවට වඩා අඩු කරලා දෙනවා විතරක් නෙමෙයි. ඒ පෝර මිලදී ගැනීම සඳහා රුපියල් 20000ක ආධාරයක් දෙනවා. ඒකෙන් බණ්ඩිපොහොරත් අරගෙන තව මුදලකුත් ඉතුරු
වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔනරබල් ගෝවින්දන් කරුණාකර.
My time is starting from now, yeah?
Yes.
ගෞරවයේ සභකි තලෙමි දාංගුම් தலைவர்களே, என்னுடைய இந்த விவாதத்தின் பங்கு பெற்றுவதற்கு முன்பாக விவசாய அமைச்சர் அக்ரிகல்ச்சர் மினிஸ்டர் இங்கிருக்கும்போது விவசாய அமைச்சர் அவர்களிடம் என்னுடைய மாவட்டம் சம்பந்தமான 2-3 தேவைகளை குறிப்பிட்டுவிட்டு என்னுடைய விவாதத்தை தொடங்கலாம் என்று நினைக்கின்றேன். உண்மையிலேயே மட்டக்களப்பு மாவட்டத்தில் கிழக்கு மாகாணத்தில் வேளாண்மை செய்ய என்பது உங்களுக்கு தெரியும். ஒரு மாதத்திற்கு முன்பாகவே தொடங்கப்படுவது. அந்த விதத்தில் நீங்கள் தற்போது யூரியா பசலையை 10,000 கொடுப்பதை நாங்கள் வரவேற்கின்றோம். இருந்தாலும் அமைச்சரவை பத்திரம் ஒன்று 8,500 யூரியா ஒரு அந்தர் கொடுப்பதற்கு நீங்கள் முயற்சி செய்வதாக அறிகின்றோம். அதை முன்கூட்டியே செய்தால் எங்களுடைய மாகாணமும் மாவட்டமும் 8,500 யூரியாவை பெற்று பயனடைவார்கள் என்பதுடன் டிஎஸ்பி பசலை ஒரு 22 கிலோ ஒரு ஏக்கருக்கு தருவதாக கூறியிருக்கின்றீர்கள். தற்போது பெரும்போகத்திற்கு 10 கிலோகிராமும் சிறுபோகத்திற்கு 15 கிலோகிராமும் தான் கொடுபடுகின்றது. ஏனைய பிரதேசங்களுக்கு பெரும்போகத்திற்கு 14 கிலோகிராமும் சிறு போகத்திற்கு 22 கிலோகிராமும் கொடுபடுகின்றது. எங்களுடைய மட்டக்களப்பு மாவட்டத்திற்கும் தருவதாக கூறியிருக்கின்றீர்கள். அதற்கான ஏற்பாடையும் செய்வீர்கள் என்று எதிர்பார்ப்பதுடன் இயற்கை பசலைக்காக ஒரு ஹெக்டேக்கருக்கு 20,000 கொடுப்பதாக கூறியிருக்கின்றீர்கள். அதையும் எங்களுடைய மாவட்டத்திற்கு மிக விரைவாக கொடுத்தால் நாங்கள் உங்களுக்கு நன்றியுடையவர்களாக எமது விவசாயிகள் இருப்பார்கள் என்பதை தெரிவித்துக் கொண்டு என்னுடைய விவாதத்திற்குள் வருகின்றேன். இலங்கைக்கான சர்வதேச நாணய நிதியத்தின் நீட்டிக்கப்பட்ட நிதி வசதிகளின் கீழான ஏற்பாட்டினை அமுல்படுத்துவதற்கான தீர்மானம் தொடர்பான விவாதத்தில் உரையாற்றுவதையிட்டு எனது கவலையினை தெரிவித்து எனது உரையினை ஆரம்பிக்கின்றேன். இத்தகையதொரு விவாதம் இப்பாராளுமன்றத்திலே நிகழ்த்தப்படுவது தொடர்பாக இந்த நாட்டை நேசிக்கும் தமிழ் மகன் என்ற வகையில் எனது துயர்மிகு கவலையை இந்த உயரிய சபையில் பதிவு செய்கின்றேன். இந்த உயரிய சபையில் இந்த விவாதம் ஏன் நடைபெறுகின்றது? இதற்கான காரணம் என்ன? இதற்கான காரணகர்த்தாக்கள் யார் என்ற பல வினாக்கள் எனது மனதில் எழுகின்றது. ஒன்று மட்டும் உண்மை, இந்த நாட்டை நேசிக்கும் எந்த ஒரு தமிழனும் இதற்கு காரணம் அல்ல. போலி தேசியவாதம் பேசும் பெரும்பான்மையினை சிங்கள அரசியல்வாதிகளே இந்த விவாதம் இந்த உயரிய சபையில் நடைபெறுவதற்கு பொறுப்பு கூற வேண்டியவர்கள். ஏனெனில் சுதந்திரம் பெற்ற 75 வருட காலங்களாக இந்த நாட்டை மாறி மாறி ஆட்சி செய்து வந்தவர்கள் அவர்களே. எனவேதான் இந்த விவாதம் இன்று இந்த உயரிய சபையில் நடைபெறுவதற்கு அவர்களே பொறுப்பு கூற வேண்டியவர்கள் என்று குறிப்பிட்டேன். இந்து சமுத்திரத்தின் முத்து என புகழப்பட்ட எமது நாடு தென்னாசிய தென்கிழக்காசிய நாடுகளுக்கு முன்னுதாரணமாக பொருளாதார ஸ்திரத்தன்மை நாணய ஸ்திரத்தன்மை கொண்டிருந்த எமது நாடு இன்று சர்வதேச ரீதியாக பொருளாதார வங்குரோத்து நிலைக்கு வந்துள்ளதென்றால் இதையிட்டு எம்மால் பெருமையடைய முடியுமா? கடந்த சில மாதங்களாக எமது நாட்டின் முக்கிய பேசு பொருளாக இருந்தது சர்வதேச நாணய நிதியத்தினூடாக பெறும் கடன்கள் தொடர்பானதாகும். இரண்டாம் உலகப்போர் உலக நாடுகளின் பொருளாதாரத்தை சீரழித்த நிலைமையில், உலக நாடுகளின் நாணய ஸ்திரத்தன்மையை கேள்விக்குறியுள்ளாக்கிய நிலைமையில், உலக நாடுகளின் பொருளாதார ஸ்திரத்தன்மையை பேண வேண்டிய நாணய ஸ்திரத்தன்மையை நிலைநிறுத்த வேண்டிய அவசரமும் ஏற்பட்டது. இதன் காரணமாக 1944 ஐக்கிய அமெரிக்காவின் பிரிட்டன் வூட் மாநகரில் கூட்டப்பட்ட மாநாடு உலக பொருளாதார ஒழுங்கில் ஒரு முக்கிய மைல்கல்லாகும். உலக பொருளாதார வல்லுநர்கள் கூறுவார்கள், பிரிட்டன் வூட் மாநாடு பெற்றெடுத்த இரட்டை குழந்தைகள் தான் IBRD இன்டர்நேஷனல் பேங்க் ஆப் ரீகன்ஸ்ட்ரக்ஷன் அண்ட் டெவலப்மெண்ட் எனப்படும் உலக வங்கி. அடுத்தது இன்று எமது பேசு பொருளான IMF சர்வதேச நாணய நிதியம் என்பனவையாகும். இதில் சர்வதேச நாணய நிதியத்தின் முக்கிய குறிக்கோள் ஒரு நாட்டின் உள்நாட்டு நாணய பெறுமதியினை உறுதியாக வைத்திருப்பதும், உலக வங்கியின் முக்கியமான நோக்கம் நாடுகளின் பொருளாதார ஸ்திரத்தன்மையை பேணுவதுமாகும். எனவே சர்வதேச நாணய நிதியத்தின் மகிபாகம் என்பது ஐக்கிய அமெரிக்க டாலருக்கு நிகரான எமது நாட்டின் நாணயத்தின் பெறுமதியை ஸ்திரப்படுத்துவதாகும். கடந்த காலங்களில் டாலருக்கு எதிரான எமது நாணயத்தின் பெறுமதி அதால பாதாளத்திற்கு சரிந்து விழுந்திருந்தது. கடந்த காலங்களில் எமது நாட்டில் முறையான இறை கொள்கையும் ஃபிஸ்கல் பாலிசி, முறையான நிதி முகாமைத்துவம் ஃபினான்சியல் மேனேஜ்மெண்ட் இருக்கவில்லை. எல்லாவற்றிற்கும் மேலாக நிதி கொள்கையினை இறை கொள்கையினை கையாண்டவர்கள் இது தொடர்பான துறைசார் அனுபவம் கொண்டவர்களாகவோ நிபுணத்துவம் பெற்றவர்களாகவோ இருக்கவில்லை. ஆட்சியாளர்கள் எடுத்த தவறான பொருளாதார கொள்கைகளுக்கு தலையாட்டி தாளம் போட்டுக் கொண்டிருந்த நிலைமையே இதற்கான காரணமாகும். பொருளாதார ரீதியாக தீர்மானம் எடுப்பதற்கு பதிலாக அரசியல் லாபம் கருதி எடுத்த தீர்மானங்களும், வாக்குகளை பெறுவதற்காக எடுத்த தீர்மானங்களும் எமது நாட்டின் இந்த வங்குரோத்து நிலைமைக்கு அடிப்படை காரணமாகும். சபைக்கு தலைமை தாங்கும் தலைவர் அவர்களே, சர்வதேச ரீதியாக சர்வதேச நாடுகளிடம் பெற்ற கடன்களை மீளச் செலுத்த முடியாத நிலையில் சர்வதேச நாணய நிதியத்திடம் சென்றபோது சர்வதேச நாணய நிதியம் முதலில் கூறியது, கடன் பெற்ற நாடுகளிடம் கடன் மறுசீரமைப்பு தொடர்பான இணக்கப்பாட்டொன்றினை ஏற்படுத்துங்கள். இத்தகைய இணக்கப்பாட்டுக்கு இந்தியா ஜப்பான் போன்ற நாடுகள் நேரடியாகவே எமது நாட்டின் கடந்த கால நட்புறவினையும் கடந்த கால இராஜதந்திர தொடர்புகளையும் கருத்தில் கொண்டு கடன் மறுசீரமைப்புக்காக இணக்கப்பாட்டுக்கு இணங்கியது. நான் நினைக்கின்றேன் முதலாவதாக இந்த இணக்கப்பாட்டுக்கு வந்த நாடு இந்தியா என்பதாகவே இருக்கும் என்று. சீனாவோ இன்னமும் முறையான இணக்கப்பாடு தொடர்பாக இணங்கவில்லை என்பதாகவே நான் அறிகின்றேன். எனவே எமது வெளிநாட்டு கொள்கை கூட சிறப்பான முறையில் கடந்த காலங்களில் மேற்கொள்ளப்படவில்லை என்பதாகவே நான் கருதுகின்றேன். இவர்கள் எடுத்த ஜனரஞ்சக தீர்மானம் எமது நாட்டை ஏனைய நாடுகள் பரிகசிக்கும் அளவிற்கு இருந்துள்ளது. குறிப்பாக வங்களாதேசத்திடம் கடன் வாங்கி எமது கடனை தீர்க்க வேண்டிய அளவுக்கு எமது நாட்டின் நிலைமை மாறியுள்ளது. எமது ஜனாதிபதி அவர்களின் வார்த்தையில் கூறுவதானால், சுதந்திரம் பெற்ற காலம் முதல் இறந்து பெற்று விருந்து உண்டு எல்லாவற்றையும் இழக்க வேண்டிய ஒரு துப்பாக்கிய நிலை எமது நாட்டிற்கு ஏற்பட்டது. அண்மையில் முன்னாள் ஜனாதிபதி சந்திரிகா பண்டார நாயக்க குமாரதாங்க அவர்கள் ஒரு கருத்தினை முன்வைத்தார். இந்த நாட்டின் இன்றைய கையறு நிலைமைக்கு புரையோடி போயின இனப்பிரச்சினை தீர்க்கப்படாமையும் நாட்டில் எங்கும் பறந்து வியாபித்து நிற்கும் ஊழலுமே இதன் அடிப்படை காரணம் என்று கூறினார். இரு தடவைகள் ஜனாதிபதியாக இருந்த சந்திரிகா அம்மையாருக்கு காலம் கடந்த ஞானம் பிறந்துள்ளது. அவருக்கு காலம் கடந்த ஞானம் எனினும் இது உண்மையிலேயே இனியாவது ஆட்சியாளர்களால் சிந்திக்கப்பட வேண்டிய ஒரு கருத்தாகும். எமது நாடு பாரிய கடன் சுமையை எதிர்நோக்கியுள்ளது. அதுவும் மீள செலுத்த முடியாத அளவிற்கு எமது கடன் சுமை உள்ளது. இதற்கான காரணம் என்ன? இனப்பிரச்சனையின் ஆணிவேரை உணராது, இனப்பிரச்சனையின் அத்திவாரத்தினை உணராது, அதனை பயங்கரவாத பிரச்சனையாக காண்பித்து சொந்த நாட்டு மக்கள் மீது யுத்த பிரகடனம் செய்ததன் விளைவும் இத்தகைய பாரிய கடன் சுமை எமது நாட்டின் மீது விழுவதற்கு காரணம் என்பதை இன்னமும் எமது ஆட்சியாளர்கள் உணரவில்லை. சாத்வீக வழியில் இனப்பிரச்சனையை தீர்ப்பதற்கு நாம் கோரிய போதெல்லாம் எம் மீதும் எமது மக்கள் மீதும் எமது மண்ணின் மீதும் இனக்கலவரங்களாலும் யுத்தத்தினாலுமே அரசாங்கத்தினால் பதிலளிக்க முடிந்தது. இந்த யுத்தம் எமது நாட்டின் மக்களுக்கு பாரிய பொருளாதார சுமையினை ஏற்படுத்தியிருந்தாலும் யுத்தத்தை முன்னின்று நடத்திய தரப்பினருக்கு வரப்பிரசாதமாக அமைந்தது. யுத்தத்தின் பெயரால் கொள்வனவு செய்யப்பட்ட ஆயுதங்கள், அதற்காக பெற்றுக் கொள்ளப்பட்ட கமிஷன்கள் யாவும் இன்றைய கடன் சுமை பெருக்கத்திற்கு காரணங்களாகும். வெஸ்ட் மினிஸ்டர் அரசியலமைப்பின் கீழ் சுயாதீனமாக இயங்கிய பயிரங்க சேவை ஆணைக்குழு, நீதி சேவைகள் ஆணைக்குழு என்பவற்றின் சுயாதீன தன்மை 1972 ஆண்டின் பின்னர் வந்த அரசாங்கங்களின் அரசியலமைப்பு திருத்தங்களின் மூலம் சுயாதீன தன்மையை இழந்தன. இது அரசியல் ரீதியான ஊழலுக்கு திறந்த வழியாகியது. இதன் உச்சக்கட்ட நிலையே இன்றைய வங்குரோத்து நிலைக்கு முக்கிய காரணம். ஆட்சித்தலைவனின் மனைவி, மக்கள், குடும்பம், ஆட்சித்தலைவனின் சகோதரர்கள், அவர்களது குடும்பம், ஆட்சித்தலைவனின் பாடசாலை நண்பர்கள் வட்டம், ஆட்சித்தலைவனின் அடிவருடிகள், ஆட்சியாளர்களது அமைச்சர்களது குடும்பம் என்று அனைவருமே செய்த ஊழல்களும் மோசடிகளுமே நாம் இன்று சர்வதேச நாணய நிதியத்தை நாட காரணமாகும். யுத்தம் என்ற பெயரில் ஆயுத கொள்வனவில் ஊழல், அபிவிருத்தி என்ற பெயரில் விகிதாசார முறையில் கொமிஷன். உண்மையில் இந்த உயரிய சபையில் நான் வினவுகின்றேன், எந்த ஒரு நாட்டிலாவது அந்த நாட்டின் அமைச்சர் ஒருவர் மிஸ்டர் ரென் 10% என இலங்கையை தவிர எந்த நாட்டிலாவது அழைக்கப்பட்ட வரலாறு உள்ளதா? அமெரிக்க அதிபரோ, கனடா அதிபரோ, ஆஸ்திரேலிய அதிபரோ,
Honorable Member, you have 2 more minutes.
மேற்கொள்ளாத ஆடம்பர சர்வதேச பயணங்களை மேற்கொண்ட தலைவர்களை கொண்ட ஒரே நாடு எமது நாடாகும். இவற்றின் விளைவை சர்வதேச நாணய நிதியத்தை நாட வேண்டிய துர்ப்பாக்கியமாகும். தமிழில் ஒரு பழமொழி உள்ளது, பிச்சைக்கு செல்லும் போது பிச்சைத்தட்டை முதுகுக்கு பின்னால் மறைத்துக் கொண்டு செல்வதாக. இதே போல சர்வதேச நாணய நிதியத்திடம் நாம் செல்லும் போது நமது வரட்டு கௌரவத்தை பேசிக்கொண்டே இன்னும் இருக்கின்றோம். யுத்தத்தை முடிப்பதற்கு ஆயுதம் தாருங்கள், பயிற்சி தாருங்கள் என்றால் சர்வதேச நாடுகள் கொடுக்க வேண்டும். யுத்தத்திற்கான அடிப்படை காரணத்தை கண்டு அதற்கான தீர்வினை செயற்படுத்துங்கள் என்றால் நீயார் எமது உள்நாட்டு பிரச்சனையில் தலையிட என்ற கோஷம் போடுவீர்கள். இதே போலவே இன்று சர்வதேச நாணய நிதியத்திடமும் எமது நாடு உறவினை மேற்கொள்கின்றது. எமது நாட்டில் மேற்கொள்ளப்படும் ஊழல்களுக்கு எமது நாட்டின் பொருளாதாரத்திற்கு சுமையாக இருக்கின்ற அரசு நிறுவனங்களை தொடர்ந்து போஷிப்பதற்கு அத்தகைய நிறுவனங்களில் அரசு ஆதரவாளர்களுக்கு உயர் வேதனத்துடன் நியமனம் வழங்குவதற்கு எதிர்கால அரசியலை நலனாக கொண்டு மேற்கொள்ளப்படும் ஜனரஞ்சக தீர்மானங்களுக்கு சர்வதேச நாணய நிதியம் கடன் வசதிகளை அளிக்காது. மாறாக எமது நாட்டு வரவு செலவு திட்ட பற்றாக்குறையினை குறைப்பதற்கு, எமது நாட்டின் வரி வருமானத்தினை அதிகரிப்பதற்கு, அரசாங்கத்திற்கு சுமையாக இருக்கின்ற நிறுவனங்களின் மறுசீரமைப்பதற்கு, மானியங்களையும் சமூக நலன்புரி செலவுகளையும் குறைப்பதற்கு ஆலோசனைகளை வழங்கும். வர்த்தக நடவடிக்கைகளில் அரசு நேரடியாக ஈடுபட தவிர்க்க வேண்டும் என்ற ஆலோசனைகளை சர்வதேச நாணய நிதியம் வழங்கும். வழங்கப்படுகின்ற நிதி முறையாக செலவிடப்படுகின்றதா என அவதானிக்கும். ஆனால் இன்று எமது பேரினவாத அரசியல்வாதிகள் நாட்டு பற்றுமின்றி, பொருளாதார தொடர்பான சிற்றறிவுமின்றி தமது இனவாதத்தின் மூலம் சர்வதேச நாணய நிதியத்தையும் மக்களையும் எதிரெதிராக காட்டி நிற்பதனை காண முடிகின்றது. இன்றைய பொருளாதார இக்கட்டான நிலையிலும் கூட தொடர்ந்தும் வளமை போல பிழையான தீர்மானங்களை மேற்கொள்வீர்களானால் இன்று சர்வதேச நாணய நிதியம் தரும் 10.9 பில்லியன் அமெரிக்க டாலர் ஒரு மாதங்களுக்கே தாக்கு பிடிக்கும். உங்களால் ஏற்படாது வரவு செலவு திட்ட பற்றாக்குறை இடைவெளியையும் குறைக்கப்படாது. செண்மதி நிலுவை பற்றாக்குறை தொடர்ச்சியாக அதிகரிக்கும். நாடு பொருளாதார ரீதியில் அதால பாதாளத்திற்கு செல்லும். இதனை இந்த நாட்டை நேசிக்கும் தமிழ் மகன் என்ற வகையில் நான் கூறுகின்றேன். பேரினவாத ஆட்சியாளர்கள் நாட்டின் இனப்பிரச்சனையை தீர்க்க மாட்டார்கள், நாட்டின் ஊழலற்ற நிர்வாக முறையொன்றை ஏற்படுத்த மாட்டார்கள். இன்றும் கூட இத்தகைய பொருளாதார இக்கட்டான நிலைமையிலும் அமைச்சுக்களின் மூலம் செலவிடப்படும் செலவினங்கள் தொடர்பாக ஊழலிடம் வருவதாக எதிர்கட்சிகள் சுட்டிக்காட்டுகின்றன என்றால் இதனை எதிர்க்கட்சிகளின் காட்புணர்ச்சி தொடர்பான கூற்றாக கருத அதன் உண்மை தன்மையை உயிர்த்துணரும் பக்குவம் இன்னும் அரசுக்கு ஏற்படவில்லை என்பது எனது கணக்காகும். இறுதியாக, நாம் இன்றும் மீள முடியாத பொறிக்குள் சிக்கவில்லை. எமது நாடு வளமொன்றும் இல்லாத பாலைவனம் அல்ல. வளமொன்றும் இல்லாத பாலைவன நாடுகளை எமது நாட்டை பசும் சோலைகளாக ஆக்கிய வரலாறு உலகில் பல உண்டு. நமக்கு எமது நாட்டுக்கு நீர்வளம் உண்டு, நிலவளம் உண்டு, மனித வளம் உண்டு, உழைக்கும் திறன் கொண்ட உழைப்பாளர் படை உண்டு, புத்தி
கூர்மையுடைய
சக்திமிக்க புலம்சார் குழாம் உண்டு. அரசின் பேரினவாத சிந்தனை மட்டும் மாறினால் இந்து சமுத்திரத்தின் முத்தாக நமது மீண்டும் மிளிரும். இந்து சமுத்திரத்தின் முத்தாக மீண்டும் மிளிர வைப்பதும், இந்து சமுத்திரத்தின் முத்தினை இந்து சமுத்திரத்தில் மூழ்க வைப்பதும் ஆட்சியாளர்களாகிய உங்கள் கரங்களிலே உண்டு என முடிக்கின்றேன். நன்றி.
தேங்க்யூ.